අපි කෙලින්ම ඒකට අදාළ අය ඕගොල්ලෝ පේන්න වාඩි වෙන්න පිටිපස්සේ ඔන්න මෙහෙට තියාගන්න. දැන් අපි හොයන්න ඕන බුදු කෙනෙක් පෙන්නලා දෙන මාර්ගය. භාවනා කරන අය ගොඩාක් ඉන්නවා නිවන හොයන අය. ඒකට බුදුහාමුදුරන්ට කලිනුත් හිටියා එහෙම කිව්වා නේ. ඒකට යම් කිසි භාවනාවක ඉඳෙනකොට මේක බුදුරජාණන් වහන්සේ පෙන්නපු දෙයක්ද නැත්නම් අනිත් අය කරපු භාවනාවක්ද අපි කරගෙන යන්නේ? මොහේ වෙනස අඳුර ගන්න වෙනවා. දැන් හැම භාවනාවෙන්ම මොන භාවනාව කළත් හිත එකඟ වෙලොත් අපේ කියන අර කෙලෙස් තුනී වීමක් වෙනවා. අපිට අඳුර ගන්න පුළුවන් ඒවනේ තරහ යනකම් කියන්නේ. ඇලෙන ගැටෙන ගති කාගේ වෙන්න පුළුවන් තරහ වෙන්න පුළුවන් ඒවා වැරදි කියලා පේනවනේ. ඒක ඒවා මත වෙනකොට කෙලෙස් කියලා දාන්න. ඒවා කුණී කරගන්න භාවනා තියෙන හැම භාවනාවෙම ඒවා අඩු වෙලා හිත සංසුන් වෙනකොට ඒවා යටපත් වෙලා යනවා. ඒක දැන් අපි බුදු කෙනෙක් පෙන්නන දේ න්‍යාය වඩන එකේ වෙනස මොකක්ද කියලා බලමු. බුද්ධ ශාසනයේ තියෙන්නේ මගඵල ලබන්න ඉතර වෙන්න නේ. අන්න ඒ පැත්තට යමු වෙනවා. ඒකට නිකං කියන්නේ සාමාන්‍ය භාවනාවල බුදුදහම ඇහෙන්නේ නැතුවක් භාවනා කරනවානේ. ඒකට ආනාපාන සතිය වෙන්න පුළුවන්. වෙන කියන ඕන භාවනාවක් වෙන්න පුළුවන්. ඒක වඩාගෙන යනකොට කෙලෙස් තුනී වෙනවා. ඒක බුදුදහමක් ඇහුටත් නැතත් වෙනවා. ඒ නිසා තමයි මේක හරි අමාරු. අපි කරන්නේ බුදු කෙනෙක් වෙන්නපු එකද අනේ තීප් එක වඩන එක. එහෙම කියලා දන්නවා. ඒක මොකක්ද මේ වෙනස වෙන්නේ? බුදු කෙනෙක් පෙන්නන එක දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන මාර්ගය පටන් ගන්න මුල්ම ප්‍රතිඵලය මොකක්ද? සෝවාන් නේ. ඒක තමයි මේ මාර්ගයට වැටෙනවා කියන්නේ. ඉතර වෙන මාර්ගයට ඇතුල් වෙනවා. සෝත ආපන්න කියලා කියන සෝත ආපන්න. සෝත කියන්නේ නිවන කරා යන ප්‍රවාහය. හරි. සෝත ආපන්න කෙනෙක් තමයි නියතවම නිවන් දකින්නවා කියන ඒ සහතිකේ තියෙන්නේ. ඒ ප්‍රවාහයට ඇතුල් වෙන ආර්ය මාර්ගයට වැටෙනවා. හරි. ඊට කලින් සෝත ආපන්න මාර්ගය කියලා කියනවා. ඊට කලින් මූලික ටික. එතකොට මෙන්න මේ දැන් සෝවාන් වෙනකොට ඇලීම් ගැටීම් දුරු වෙනවද කියලා ඇතුළු මතක කියන්න. රාග ද්වේෂ සම්පූර්ණයෙන් නැති වෙනවද සෝවාන් වෙනකොට? නැහැ නේද? ඒවා දුරු වෙන්නේ ඇත්තටම අනාගාමී වෙනකොට තමයි. කාම රාග පැතිග සම්පූර්ණයෙන් දුරු වෙන්නේ. එතකන් ඒවා තියෙනවා නේද? එතකොට කොහොමද අපි සෝවාන් කෙනෙක් කියලා දැනගන්න විදිහක් තියනවාද? ලෝභ දේශ වලින් බලන්න බෑ. තරහ යනවද නැද්ද කියන එකෙන් බලන්න බෑ. රාගය ඇති වෙනවද නැද්ද කියන එකෙන් බලන්න බෑ. මොකද සකෘදාගාමී කෙනාගෙත් තියෙනවනේ. අනාගාමී වෙනකන් තියෙනවනේ. එතකොට කොහොමද අපි සෝවාන් මාර්ගයට වැටුණදවත් කියලා හොයාගන්න විදිහක් තියෙනවද? සෝවාන් වෙනවා කියන්නේ මොකක්ද? එතනින් මග මොකක්ද? ඒක අහලා ඉති සංයෝජන තුනක් කැඩේ. කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලප්‍රතප. ඔය තුන දුරු වීමනේ සෝවන් කියන්නේ. එතන කියන්නේ කාමරාග පටික. ඒ දෙක තමයි ඊට පස්සේ. සකදාගාමීන කොට කියනවා අනාගාමීන කොට සම්පූර්ණ වෙනවා නේද? සෝවන් වෙන්න මොනවද අවශ්‍යතාවය? දැන් ඒකනේ අපි හොයන්න ඕනේ නේද? කොට ඒ බුදු කෙනෙක් දැන් බුදුහාමුදුරෝ සිංහනාදයක් කරනවා කියලා කියන්නේ මේ මතපල ලබන්න පුළුවන් මේ ශාසනයේ විතරයි, අනේ ශාසන වල බෑ. ඒකෙන් අනිත්‍යයට බෑ. බුදු කෙනෙක්ගේ දහම ඇහුම් නැත්නම් වෙන කිසිම කෙනෙකුට මතපල ලබන්න බෑ. දහමක් පවතින කට ලබනවා නම් ඒ පස්සේ බුදු කෙනෙක් කරේ සම්මා සම්බුද්ධ කරේ විතරයි තමයි හොවා ගන්න. මේ මොකද්ද මේ ඇහෙන්න ඕනේ? ඒක නැත්නම් බුදු කෙනෙක් හොවාගෙන අපට පෙන්නන දේ. ඒක නැත්නම් සෝවන් වෙන්න බැයි. සාධිතයක සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ බුදු කෙනෙක් පෙන්නන දහම ඇහුන්නේ නැත්නම්. එතකොට ලොකු වෙනසක් තියෙන්න ඕනනේ නේද? මොකද්ද ඒ වෙනස වෙන්න ඕනේ? අපි නිකන් භාවනා කරගෙන ගියාම අවබෝධ වෙයිද? එහෙම වෙන්න විදිහන්නේ නේද? ධර්ම ඇහෙන්න ඕනේ. ඒ ධර්ම ඇහෙන්නේ කල්යාණ මිත්‍රයෙක්ට. කල්යාණ මිත්‍රයා කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වපු අර්ථෙම මතු කරන පෙන්නන කෙනෙක් වෙන්න ඕනේ. දැන් බුදු කෙනෙක් පෙන්වන අර්ථය කියනකොට කොහොමද අපි අඳුරගන්න විදිහක් තියනවා? කවුරු හරි ඇවිල්ලා මොනා හරි කියා දෙනවා, මාත් කියා දෙනවා. දැන් මේක බුදුහාමුදුරුවෝ කියපු එකක්ද නැද්ද කියලා කොහොමද හොයාගන්නේ? බලන්න විදි තියනවාද? දැන් කක් අපි මොකටද මේක පළවෙනි ප්‍රතිපලයේ සෝවන් වෙන්නේ? ඒකට කිව්වා අර සංයෝජන තුනක් දුරු වෙනවා කියලා නේද? අදුගානේ ඒවා දුරු වෙනවද කියලාත් බලන්න ඕනේ නේ. මොකක්ද ඒක? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලප්‍රතිපදා. එනේ සක්කාය දිට්ඨිය කියනකොට මොකද්ද හිතෙන්නේ, හැඟෙන්නේ? මොකක් කියලාද? ඒක තේරුම්? උපාදානස්කන්ධය කියන්නේ තව වචන කියලා. ඒක මොකක්ද කියලා ඊළඟට අහන්න. මේ ස්වාමන්ත දැනෙන ගතිය මොකක් ගැනද මේ කියන්නේ? ඔව්. හ? සැකහැර දැන ගැනීම විචිකිච්ඡාවටයි. හයක් තියෙනවා නම් හටගත්තු. ඔව්. මම කියලා ගතිය තියෙනවා. සක්කාය කියන එකට සිංහල වචනේ තමයි සොකීය බව. සොකීයත්වය එහෙම කියනකොට තේරෙනවනේ. මම සොකීය බව කියන්නේ මේ අන්නේ ගතිය. සොකීයත්වයට තමයි සක්කාය කියන්නේ. සක්කාය කියන එකේ සිංහල වචනේ තමයි සොකීය. ඒ කාලේ සක්කාය කියනකොට මිනිස්සුන්ට තේරුණා. මොකද ඒක ඒගොල්ලන්ගේ භාෂාව. අපේ භාෂාව නෙමෙයි. ඒක සිංහලෙන් කිව්වට ඔබ කියන්නේ සුඛිය. සුඛිය බව. ඒ සක්කාය කියන එක. ඔබට තව කැරලක් එක තියෙනවා. දික්තිය කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් මෙතන ඉන්නේ සක්කාය පිළිබඳව තියෙන එක එක දෘෂ්ටි. සොකීය බව මම කියන එක ගැන තියෙනවා එක එක දෘෂ්ටි. දෘෂ්ටි කියන්නේ හදාගත්තු ඒවා. ඇත්තෙන් මේ ඒකට සක්කාය පිළිබඳව තියෙන වැරදි මත. වැරදි මත තියෙන්නේ දන්න හින්දාද නොදන්න හින්දාද? සක්කාය සක්කාය කියන එක නොදන්න හින්දා තමයි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. නේද? සක්කාය කියන්නේ ස්වකීය බව. ඒකට තව දෙන විග්‍රහය තමයි පංච උපාදාන. සංචුපාදාන සෙන්වායි එක මොකද්ද කියලා අහන්න අපේ වචන නිවේන්නේ නේද? සංචුපාදාන සම්බන්ධව මොකද්ද හුවුත් ඒකත් කියයි පහ ගන්නවා නේ. මොන රූප වේදනා සංකාර උපාදාන සංඥා උපාදාන සංදේ විඥාන උපාදාන සංදේ සංඛාර උපාදාන පංච උපාදාන සම්පේ මොකක්ද ඒ පාළි වචන ටික මේකත් යන්නේ නැහැ ඒක මොකක්ද කියලා ඔය සිංහලෙන් නෙමෙයිනේ කිව්වේ මේ අපේ අදහස මොකක්ද අපිට වැටෙන්නේ මොකක්ද කියන එක අහනවා එතකොට ඒක දැන් සක්කාය කියනකොට දැන් සතිය බව කියනකොට ටිකක් දැනෙනවනේ මම පිළිගන්න හැඟීමක් නේ මොකක් හරි සතිය මම කරන වැඩ මට ලැබෙන දෙයක් ඔයි සතිය බව තියෙනවනේ මත මගේ කියනකොට නේ හරි මම හන්නාය මම කියන්නේ සකීය ගතිය දැන් ඔන්න ඕක ගැන තමයි මේ බුදු කෙනෙක් දේශනා කරන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ඇත්තටම ඒ සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්නේ ඇයි ඒක වෙන කිසිම කෙනෙකුට ඒක කරන්න බෑ ඒ අවබෝධ වෙන්න ඇත්තට මුළු ධර්මෙම තියෙන්නේ සක්කාය කියන එකයි ඒකේ නිරෝධය තමයි දේශනා කරලා තියෙන්නේ. දැන් එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙන්න නම් සක්කාය කියන එකේ ඇත්ත ඇහිටි දකින්න. එහෙනම් සක්කාය නොදන්න කමට නේ සක්කාය දිට්ඨිය තියෙන්නේ. එතකොට සක්කාය කියන එක දැනගත්තොත් තමයි දිට්ඨිය දුරු ඒ පිළිබඳව තියෙන වැරදි අදහස් ටික අයින් කරනවා. ඒ බුදුහාමුදුරු කියන සක්කාය ත්‍රිසින්ද දකින්න කියලා. අර පංච උපාදානස්කන්ධය කියවන් තව එකක් මතක් වෙනවා ඉතින්. දුක කියන එකටත් ඔබ කියනවනේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියනවනේ. නේද? සක්කාය පංචඋපාදානස්කන්ධය කියනවා පංචඋපාදානස්කන්ධය තමයි කෙටියෙන් කිව්වොත් දුක කියලා. දුක ගැන මොකද්ද කියන්නේ බුදුහාමුදුරුවෝ දුක අතාරින්නද පිරිසිඳ දකින්නද? දුක අවබෝධ කරන්න තියෙන්නේ පිරිසිඳ දකින්න. අයින් කරන්න ප්‍රහාණය කරන්න තියෙන්නේ දුකද දුකට හේතුවද? දුකට හේතුව මොකද්ද? සංඛාර. චතුරාර්ය සත්‍ය දෙන්නේ. දුක දුක්ඛ සමුදය කියන්නේ තණ්හාව නේද? සංඛාර තමයි ප්‍රහීන කරන්නේ. දුක කියන එක නැති කරන්න නෙමෙයි කියන්නේ. පිරිසිඳ දකින්න. ඒ තේරෙන නෑනේ පිරිසිඳ දකින්න කියන්නේ ඇත්ත ඇටි දකින්න කියන්නේ. ඇයි දකින්න කියන්නේ අපි දන්න හින්දාද නැති හින්දා? දන්න නැති හින්දා. ළඟ ප්‍රශ්නේ මන් දුක දන්නවද නැද්ද කියලා තමන්ගෙන් අහන්න. අපි දන්නවා නම් බුදුහාමුදුරුවෝ කියයිද ඔබ පිරිසිඳ දකින්න කියලා. අපි දන්න දුකකුත් තියෙනවා නේද? මොනවාද අපි දන්න දුක? වයසට යනවා. වයසට යන එක දුකයි නේ. ළඩ වෙන එක දුකයි. මැරෙන එක දුකයි. ඒවට කැමති නැහැ. කැමති නැති එකක් වෙනකොට දුකයි. පස්සේ ඕක අපි දන්නවා නම් ඇයි මේක පිරිසිඳ දකින්න කියන්නේ? අපි දකින්න ඕන දුක ඒක නෙවෙයි. එහෙම නැත්නම් අපි ඒක දුක කියලා කිව්වට අපි දැකලා අවබෝධ කරගන්නවා. අපි බලමු වයසට යෑම දුකයි කියලා. වයසට යෑම කියන්නේ මොකක්ද? දැන් අන්න ඒවා මම ප්‍රශ්න කරපා. වයසට යනවා කියන්නේ මොකක්ද? කොයි වෙලාවෙද වයසට යන්නේ? එහෙම අත්හම් බලා. දැන් වයසට යන්නේ. දැන් වයසට යනවා. වයසට යෑම කොයි වෙලාවෙද තියෙන්නේ? වයසට යන දුක වෙන්නේ කොයි වෙලාවෙද? දැන් වයසට යනවා නම් දැන් දුක තියෙනවා. දැන් වයසට යන්නේ දුක තියනවාද මේ මොහොතේ? මේ මොහොතේ වයසට යනවා කිව්වනේ නේ? අත්තරයක් අත්තරයක් පාස වයසට යනවා කියලා හිනා වෙවි ඉන්නවා. ඒ දුකයි. දුකක් දැනෙන්නේ නැහැ. කොට අපි අදුගානේ ඔච්චර හොඳටම දන්න වයසට යන දුකවත් දන්නවද? දැන් හොයන්නවා. අනිත් ඒවා මං අහන්නේ නැහැ ගැඹුරු ඒවා. වයසට යන එකයි ලෙඩ වෙන එකයි ගම්මුකෝ නේද? හොඳටම අත්දකින්න දෙද? මරණය තාම අත්දකලා නැහැ නේ. ඒ වයසට යෑමයි ලෙඩ වීමයි අත්දැකලා තියෙනව නේද? මතකත් ඇති නේද? ඈ දැන් අපි ඒ ටිකේවත් දුක දැකලාද කියලා බලමු. බුදුහාමරෝ දුක පිරිසිඳ දකින්න කියනවා නේද? නිකන් හෙව්වද ඇයි වයසට යන එක දුකයි කියන්නේ? කියන්න බලන්න. දුකයි නම් ඇයි කියලා කියන්නේ නැහැ නේද? ඈ? だって එහෙම හැලෙනවා. ඈ? ඔයකට යන මොකද කිවි? ඔයකට යනකොට කොණ්ඩේ යනකොට ඒක වෙන්නේ තව කල් තියනවා. ඒක තමයි මං ඇහුවේ. වයසට යන්නේ කොයි වෙලාවෙද? මේ මොහොතේ කියලා තියෙන බොරුවක් එහෙම. දැන් මේ මොහොතේ පොඩි කාලේ තරුණ කාලේ වයසට යන්නේ නැහැ. ඈ? තරුණ කාලේ වයසට යන්නේ පොඩි ළමෙක් පොඩි ළමයා ටික ටික ලොකු වෙනවා නේද? ඒ වයසට යනවද නැද්ද? ක්‍රමක්‍රමයෙන් වයසට යනවා. ඒක පොඩි කාලේ ළමෙක් ලොකු වෙනකොට දුකයිද? හැමදාම පොඩියට හිටියනම් හොඳයි. ඒක අපිට දුකයි. හැමදාම ඒගොල්ලෝ බලාගන්න එක. හරි, ඉතින් දැන් සම්මතෙන් එහාට අපි හොයමුකෝ. දැන් හැම මොහොතෙම වයසට යනවා කියලා. පොඩි කාලෙත් වයසට යනවා. දැන් මොකද්ද ඒකේ තියෙන දුක කියන්න බලන්න. අවුරුදු 5-6 ළමෙක් ටිකක් වයසට යනකොට දුකයිද හොඳයිද? අපි කැමතිද නැද්ද? කැමති. එක්ක මට කියන්න එන ඕගොල්ලෝ දුකට කැමති නැත්නම් දුක දැකලා නැහැ.
දුක දැකලා නැහැ. දුක දැකලා නැහැ කියනවා.
නේද? වයසට යන එක දුකයි කියනවා. දැන් බලන්න මේ කොන්සෙප්ට් අපි දන්න එකෙන්නේ මේ හොයන්නේ අනිත් ඒවා හුගොත් මොනවද කියයි කියන්නේ. ඒ කියන්නේ මරණය ගැන අහන්නේම නෑ. ඉතට ගැන අහන්නේ. වයසට යන එකයි ලෙඩ වෙන එකයි ගත්තොත් දැන් හොඳට හිතලා කියන්න. වයසට යන එකයි ලෙඩ වෙන එකයි දුකයි. අපි දන්න දුකක්ද නැති කරන්න හදන්නේ නොදන්න එකක්. මෙහෙට එන්නේ. දැන් දුක නැති කරන්න කියලා කරන්න හදන්නේ දන්න එකක්ද නොදන්න එකක්ද? මමයි දුක මොකක්ද කියලා දුක නැති කරගන්න හදන්නේ. වයසට යන එක දුකයි කිව්වරෙන් තාම කියා ගන්න බෑ ඇයි වයසට යන එක දුක කියලා. අර මුකුත් කරගන්න බැරුව නේද? නැගිට ගන්න බැරුව පණ නැතුව වාරු නැති වෙනකොට නම් මම දුකයි කියන්න පුළුවන්. එතකොට විතරද වයසට යන්නේ? පොඩි කාලේ ඉඳන් ලොකු වෙන එක වයසට යෑම නෙමෙයි. දැන් ඉස්සලා කිව්වනේ හැම මොහොතේම වයසට යන්නේ.
ඒකත් වයසට යෑම තමයි. ඒකත් වයසට යෑම තමයි. ඒ නම් දැන් වයසට ගුණා ඉඳලා සමස්තමෙන් සමස්තමෙන් ලොකු වෙනවා. ලොකු වෙලා ඒකමයි.
ඒකත් වයසට යෑමක් නේ. පොඩිම කාලේ ඉඳන් ලොකු වෙන එකත් වයසට යෑමනේ. ඒක දුකයි. අඩු ගානේ ළමයටවත් දුකයි. අපිට නම් දුක නැහැ කියන්න පුළුවන්. එයා එයාගේ වැඩවත් කරගන්න. ආ?
ඒකෙන්
හිතුවොත් තමයි දුක තියෙන්නේ. නැහැ, ඉතින් දුක නැති කරගන්න ලේසිම විදිහක් තියෙනවා. ඒක ගැන හිතන්නේ කොහොමද? හිතුවත් නැතත් වෙනවා. දැන් මම අහන්නේ දුක කියන එක. දුකක් තියෙනවා. අපිට ඇත්තටම අර ගොඩාක් වයසට ගිහාම නේද දුක කියන එක. වයසට යන කියන්නේ හැම වෙලාවෙම. මොහොතක් මොහොතක් වාසනේ. හැම තත්පරයකම වයසට යනවා කියලා කියනවා. කිව්වා දැන් එහෙනම් වයසට යන එක දුක නම් එක කාලයකදී විතරක් දුක තියෙන්න බෑ. වයසට යන හැම මොහොතේම දුක තියෙන්නේ. මම ඉස්සෙල්ලම හිතුවේ මේ මොහොතේ වයසට යනවාද ඕක. දැන් දුකයිද කියලා හිතුවම
තමස්සමෙන් මරණයට ළඟාවේ.
මරණයට ළඟාවෙනවා. මැරුණොත් දුකයි.
මැරුණොත් දුක නෙමෙයි.
මරණයට ළඟාවෙන එක දුකයි.
මේ මොහොතේ මරණය ගැන හිතීමද?
දැන් අහන්නේ වයසට යන දුකයි කියලා. ආයතන යන එක දුකයි කියන්නේ. ඇයි දුක? අපි වරක්ටගෙන මේක කරන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන දුක කියන එක පිරිසිඳ දකින්න. නේ. ඇයි එහෙම කියන්නේ? අපි ඕක දැකලා නැති හින්දා. දැන් පේනවා දැකලාද? කටපාඩමින් කියන ආයතන යන එක දුකයි. එහෙම නෑ ඉතින්. ඒහෙත් ඒකනේ කියන්නේ. දුකයි කියන සිතුවිල්ල අල්ලන් ඉන්න හින්දා දුකයි. එහෙම නෙමෙයි කියන්නේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ. එහෙම නෙමෙයි කියන්නේ. දුක කියන එක අල්ලන් ඉන්න හින්දා දුකයි කියලා නෙමෙයි. ඔව් ඒ දෙක මං අහන්නේ. මොකද මැරෙන්නේ කොහොමද කියන එක දැන් දන්නේ නෑනේ. මැරි ගබඩන්න මම දන්න දෙකකින් ඇහුවේ. වයසට කියන එකයි ලෙඩ වෙන එක. ඔය දෙකේ පුළුවන් නะ. දැන් අපි වයසට ගියා කියලා දකින්නේ කොහොමද? මහලු කෙනෙක් දැක්කාම නේ. පොඩි ළමෙක් දැක්කම අපි වයසට ගිහින් කියලා කියනවා. දැන් එයත් වයසට ගිහින්. ඇයි එයාට වයසට ගිහින් කියන්නේ? ඒ මහලු කෙනාට විතරක් වයසට ගියාගෙන මහල්ලෙක් කියලා කියන්නේ නේ. හ්ම්. දෙලකට මෙතන වැඩි මහලු අය නෑ මම. ආ නහත්. නෑ නියම උත්තරේ. ඒ චන්නෑමති දැකපු දුක. මහල්ලෙක් කියන එක දැන් මහල්ලෙක් දැක්කාම දෙදුවත් කමාරය අහනවා අරපස්සේ ඒ මහලු කෙනා. එතකොට එයා දුකෙන් ඉන්නවා දකින්න නේ. ඒකට අහනවා මමත් මහලු වෙනවා. ඔව් ඔය විදිහට පත් වෙනවා. ඒ මහලු වෙනකම දැක්කේ අර මහලු ශරීරේ. එතකොට මහලු ශරීරය කියන්නේ වයසට යෑමද? දැන් ඡන්නෑමති දැක්කේ ඒක. බුදුහාමුදුරු බුදු වෙලා කියන්නේ වයසට යාම දුකයි. නේ? වයසට යාම කියන සිද්ධිය දුකයි. අර මහලු කෙනෙක් වෙන්නලා ඒක දුකයි කියලා නෙමෙයි දැන් කියන්නේ. නේ? වයසට යාම කියන එක දුකයි ඒ සිද්ධිය. දැන් ඔන්න ටිකක් හිතන්න. වයසට යාම කියන්නේ මහලු ශරීරෙට. මොකද මරණයට යමු. මලකේවල් වල ගිහින් තියෙනවා. මලකේවල් වල ගිහින් මොකද්ද බලන්නේ? මල මිනිය දිහාද මැරෙන හැටිද? මල මිනිය කියන්නේ මැරෙන ක්‍රියාවද? මැරිලා ඉවරද? මේ මරණය කියන සිද්ධියද දකින්නේ? නිකන් දර කොටයක් වගේ මොකක් හරි ශරීරය. එතනට ගිහින් මරණය පේනවද? කයක් නේ දකින්නේ. මරණය පේනවද? නැහැ. එතකොට මැරිලා ඉවරක් නේද කොහොම මරණය වෙන්නේ? නේද? නෑ මරණය දකින්න නම් මොකද්ද කරන්න ඕන? මැරෙන්න යන 50 දිනක් ගන්න. දැන් 50 දින කෙනාගේ මරණය දකින්න පුළුවන්ද? එයා මැරිලා නෑ. සාමාන්‍ය කියන මේ එතනත් මරණය දකින්න. මලමිනිය දැක්කහම මරණය දකින්න පුළුවන්ද? එහෙමයි. මරණය දුකයි කියවනේ මරණය කියන සිද්ධිය ගන්න ඕනේ නේද? අපි මලමිනියක් දැකලා අඬලා හරියන්නේ නැහැ. මැරෙන්න යන කෙනෙක් දැකලා අඬලත් හරියන්නේ. ඒකත් මරණය නෙමෙයි. මැරිලා නෑ. හරියටම මැරෙන මරණය කියන සිද්ධිය දැක්කොත් තමයි ඒක දුකයි කියන්නේ. නේද? නහන නේද? මේ වයසට යෑම දුක නම් වයසට යෑම කියන සිද්ධිය මොකද්ද කියලා හොයන්න. මහලු ශරීරය කියන්නේ වයසට යෑම නෙවෙයි. නේද? ඒත්මත් ඒක පිළිගන්නවා. එහෙනම් පොඩි පොඩි ළමෙක්ගේ ශරීරය ඕන ශරීරයක් වයසට යෑම වෙනවා. නේද? අපි එහෙම දුකයි කියන්නේ. ඒක වයසට යෑමේ දුකවත් අපි දන්නේ නැහැ. ලෙඩවීම කියන එක ලෙඩු දැකලා ඇතිනේ. දැන් ලෙඩෙක් බලන්න ගියාම මම තමරලට යනවා කැන්සර් හොස්පිටල් එකට. එතකොට දකින්නේ ලෙඩෙක්ද ලෙඩවීම? ලෙඩවීම
දකින්නේ.
ලෙඩෙක් දකින්නේ කොහොමද? ලෙඩවීම කොහොමද? ලෙඩ වුණාට පස්සේ නේද කියලා. අර මැරුණාට පස්සේ මලමිනිය දැක්කා. ඒ මරණය තේින්නේ. මම ලෙඩ වීම දැකලා තියෙනවා. ලෙඩ වීමද අපි දුකයි කියන්නේ. අපි කන්න ඕන නේද? මරණය දුකයි කියන මරණයක් දැකලා තියෙනවා. ඔහු කියලා මලමිනිය පෙන්නන්න එපා. මලමිනිය කියන්නේ මරණයක් නෙමෙයි. වෙන හැටි වෙන්නේ එපයි මරණය කියන්නේ. ලෙඩ වෙන හැටි වෙන්න ඕන නේද ලෙඩ වීම කියන්නේ. ලෙඩ වීම දුකයි කියන නිසා ලෙඩා දුකයි කියලා නෙමෙයි කියන්නේ. නේද? එතන පේනවාද මේ කියන්නේ ක්‍රියාවක් කියලා. ලෙඩ වෙනවා කියන ක්‍රියාව. වායසට යනවා කියන ක්‍රියාව. මරණය කියන ක්‍රියාව. උපදිනවා කියන ක්‍රියාව. අපි ශරීරයක් දිහා බලලා ඒක තමයි ඔය කියලා දෙන්නේ. ශරීරයට නෙමෙයි කියන්නේ දෙයක් නේ ශරීරය. නේද? දවල්නම් පෙන්නන්නේ වැරදුන තැන. අපි දුක දන්නවා කියලා. ඒකම ඊළඟට අනිත් පැත්තට අහන්න පුළුවන්. දැන් රහත් වුණොත් දුක තියෙනවද නැති වෙනවද? මහන්සියලා මහන්සියලා අතීතෝ නිකන් දැක්කා. රහත් වෙන්නේ මේ කොයි වෙලාවද? ජීවත් ඉඳෙද මරුණට පස්සේ? ජීවත් ඉඳිනේ රහත්. හරි. දැන් රහත් වුණාම ඔය කියන ටික නැති වෙනවාලු. ඔය දුකයි කියන්නේ. ඉතදීම අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. වයසට යෑම නවතිනවද? ලෙඩ වීම නවතිනවද? මරණය නවතිනවද? රහත් වුණා කියලා නවතිනවද?
නෑ.
ඒ තුනම වෙනවනේ. ඉක්කෝ දුක නැති කරලා නෑ. දැන් දුක නැති කළා නම් දැන් දුකයි කියන එක නැති වෙන්නේ නැහැ. වයසට යන දුක නම් ඒක නැති වෙන්නේ නැහැ. දුක නැති කරාම
නේ.
ඒක තමයි මාතෘකාව. දැන් රහතන් වහන්සේලට දුක කියලා දෙයක් තියෙන්න බෑ. ඔයගොල්ලෝ කියනවා වයසට යන දුකයි. දැන් රහතන් වහන්සේ වයසට යන්නේ නැද්ද? ඔය කියන්නේ වෙන කතාවක්. දැන් වයසට යන්නම නෙමෙයි දැන් කියන්නේ මම කියලා අල්ල කියනවා. ඒක දුකයි කිව්වනම් මම ඒකම. වයසට යෑම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි. ඔය තුනම මේ ඉක්මවා ගිහිල්ලද දැන් අපි දන්න රහතන් වහන්සේ? නෑ. ඒක මොකද්ද? වැරදිලා නේද? දුක නැති කරලා නෑ මේ බලනකොට. ඒ නැති කරලා නැත්තේ අපි දන්න දුක. එහෙනම් දුක පිරිසිදු දැක්කේ. අපි දුක කියලා දෙයක් දන්නේ නැහැ. හිතාගෙන ඉන්නවා මේ දුකයි කියලා. ඒක නැති කරන්න තමයි දැන් භාවනා කරන්නේ. බැලුවහම මේ දුක නැති කරපු අයත් ඒ ටික නැති කරා. නෑ එහෙමනම් ඒක දුක කියන්නේ. අතීතය අල්ල ගැනීම දුකයි. අනාගතය අල්ල ගැනීම දුකයි. පළවෙනි දේ දුක මොකක්ද කියලා ඒක ඇරගෙන බුදුහාමුදුරුවෝ දුක පිළිසිඳ දකින්නේ. දුකට හේතුව තමයි ප්‍රහීන වෙන්න කියන්නේ තණ්හා. නේ. දුකට කියන්නේ දුක අයින් කරන්න නෙමෙයි. දුක පිළිසිඳ දකින්න. ඒ කියන්නේ දුකේ ඇත්ත ඇති හැටි දකින්න අවබෝධ කරගන්න. නේ. බලනකොට අපිට කිසිම අවබෝධයක් නැහැ මේ දුක ගැන. වෙන මොකක්ද ඔයගොල්ලෝ දුකයි කියලා හිතන්නේ? එතනින්මත් පටන් ගමු. දෙන්න දුකක් කියන එකක් දැනගන්න එපා. දුක නැති කරන්න නෑ නේද? බුදුහාමුදුරුවෝ කියනවානේ දුක පිරිසිඳ දකින්න කියලා නේද? බුදුහාමුදුරුවෝ කියන්නේ ආයතනයි දුක. මම තව ටෙස්ට් එකක් කියනවා. යාත්‍ ජරා වේදි මරණ නෙමෙයි. ආයතනයි දුකයි කියලා නේද? එහෙමත් කියන සලායතන කියන්නේ ලෝකේ. සලායතන ලෝකේ. ලෝකේ කියන්නේ දුක. ලෝකේ පවතින දුක මත කියලා කියනවා නේද? ඒකත් කොහෙලා බලමු දුක ගන්නාද කියලා. සලායතන කියන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස. හරි. ඇස දුකයිද කියලා අහුවොත් මොකද්ද දෙන උත්තරේ? දුකයි. ඇහැ පේන එකද දුක, ඇහැ නොපෙනෙන එකද? එයන් පෙනීම තියෙන එකද දුක, පෙනීම නැති වෙලා යන එකද? බලන්න තමන්ගෙන් අහන්න. නෑ අපිට දුක. ඇහැ පේන එකද දුක, නොපෙනෙන නොපෙනලාදී දුක. පෙනීම අඩු වුණොත් එහෙම මෙතන බණ අහන්න ඉන්නෙත් නෑ, යනවා දොස්තරලා හොරා. නේද? දැන් මොකක් හරි වැදිලා ඇහැ පේන්නේ නැතුව ගියා කියන්නේ මෙතන බණ අහහා ඉඳී. ඇහැ සනීප කරගන්න දුකයි. එතකොට ඇහැ දුකයි. ඇහෙන් පේන එක දුකයි. අර කියපු එකට වංග අහන්නේ. සලායතන දුකයි කියලා. ආයතන මොනවද හරහා ඇහැකනනාසේ ඔතේ කියන්නේ. කනෙන් ශබ්ද ඇහෙන එක දුකයි. බුදුහාමුදුරෝ නම් කියනවා ඒවා දුකයි කියලා. අපිට දුකයි. ඇයි දුකයි කියන්නේ? යන්න ගොඩක් දේවල් තියෙනවා නේද? ඇහෙන් දකින දේ අල්ලා ගැනීම දුකයි. මොකක් හරි මේ කෙටල් එකක් පේනවා. ෆෝන් එකක් තියෙන පිටි ඇහෙන් දැකලා දැනගන්නවා නේද? කෝප්පයක් පේනවා. මේ ඕක පේන එක දුකයිද? ඒක අල්ලගත්තොත්ද දුකයි? ලගත්තොත් නම් දුකයි කියන්න පුළුවන්. මම අනිත් දුක විස්තර කරන්න බෑ. ඒ යහනවත් පේන්නේ දුකයි කිව්වොත් ඇයි දුකයි කියන්නේ කියලා නේද? විස්තර නැති හින්දා ඒක කියන්නේ. පේන දේවල් සුත් තමයි දුක. දැන් අපිට තියෙන්නේ ඔය හරි. ඇයි මේ කෝප්පේ දුක? පේනදී. තේන දේ අපි හිතමු අල්ලගත්තා කියලා. තේන දේ අල්ලගත්තොත් දුකයි කියලා. ඇයි අල්ලගත්තොත් දුක? දැන් මේ හිතන්න පුරුදු වෙන්න ප්‍රශ්න අහන්නේ යා. මේ ගහම පාඩම් කරගෙන යන්න බෑ. තමන්ගේ ප්‍රඥාව එන්නවා. තේන
දේ සංහාවෙන් අල්ලගන්න.
දැන් මේ කෝප්පේ සංහාවෙන්ම අල්ලගත්තා කියනකෝ. මේක මගේ. දැන් මම මේ ෆෝන් එක මගේ. ඕගොල්ලන්ට දෙන්නේ නැහැ මේක. මේක බිමට වැටුණොත් දුක. අර මෙතන තිබුණාට දුක නැහැ. ඉතින් මං තණ්හාවෙන් අල්ලගෙන ඉන්නේ. මේක බිමට වැටුණාට ඕගොල්ලන්ට දුක නැහැ. මට තමයි දුක. ඕගොල්ලොත් හැබැයි කෑ ගහයි අපරාදේක වගේ. බීමට වැටිලා මේක කුඩු වෙලා ෆෝන් එක නම් කුඩු වෙන්නේ නැන්නේ. කෝපි බීමට වැටිලා කෑලි කෑලි වලට කුඩු වෙලා ගියා කියන්නේ. දැන් දුකයි. දුකයි කෝපි කැදුවා. හරි. දැන් අපිට දුක කෝපේ දැක්කොත්ද කුඩු ටික දැක්කොත්ද? කෝප්පයක් කැඩිලා ගෑනු ටික තියෙනවා. ඒ ටික දැක්කොත්ද දෙකක කෝප්පෙ දැක්කොත්ද? ඈ? කැලි ටික දැක්කොත් දුකයි. මොකක්ද දුක? ඇයි දුක? අපරාධේ කෝප්පෙ. ඈ? අපරාධේ කියලා හිතන්නේ මොකටද? කෝප්පෙ කැඩි. දැන් දකින්නේ මොකද්ද?
කෑලි.
කෝප්පයක්ද කෑලි ටිකද? කෑලි ටිකේ කෝප්පයක් තියෙනවා. කෑලි ටිකේ කෝප්පයක් නැහැනේ. කෑලි ටික බලාගෙන දුක් වෙනවා කෝප්පේ නැහැ කියන්නේ. හරිනම් කෝප්පේ දිහා බලාගෙන දුක් වෙන්නේ.
වෙලා
ඉගෙන ගන්න ඕනේ. අපි දුක් වෙන්නේ මොකටද? කෝප්පේ නැති වුණාටනේ. දැන් කෝප්පේද පේන්නේ කෑලි ටිකක්. කෑලි ටිකේ කෝප්පේ නැහැ. කෝප්පේ කෑලි ටික පේනවා කියලා. ආ දැක්කපු දේ කියන්නේ අතීත දෙයක්ද දැන් තියෙන දෙයක්ද? අතීතේ කෝප්පේ අල්ලගෙන දැන් අඩනවානේ. කෑලි ටිකෙන් කෝප්පයක් හදලා ඒක කැඩිලා ගියාද? කෝප්පයක් පේන්නවත් නැහැ. කෑලි ටිකක් පේන්නේ. කෝප්පයක් හදාගෙන ඕක කැඩුණා කියලා දුක් වෙනවා නේ. දැන් අපි මේ දුකයි කියලා හිතන එකේ මොකද්ද තියනවා නේද? කෝප්පේ දුක නම් මේ කෝප්පේ දිහා බලාගෙන අඩන්නේ නැහැ. නේ කෝපේ නම් කැලිටික දුක නම් කැලිටික දිහා බලනවා ඒ දෙකම නෙමෙයි නේ ඔය කරන්නේ සිතෙන් මවාගත්තු කැලිටිකක් අරගෙන මේ කෝපේ ඒක වෙනවා මේක නැති වෙලා යනවා ඒ අනාගතේ නෙමෙයි අනාගතේ පැමිණිච්ච නැති දුකක් ගැන හිතාගෙන අඳනවා එහෙම එක බුදු කෙනෙක් කියයි. බුදුහාමුදුරුවෝ ඔයත් කියලා තියෙන අනාගතේ දුකක් වෙනවා ඒක නැති කරන්න මේ ධහම තියෙනවා කියලා. එහෙමද කියලා කිව්වා. නෑ නෑ. දැන් ඔයගොල්ලෝ කෝප්පේ දුකයි කියන්නේ අනාගතේ මේක කැඩුනොත් දුකයි. කැඩුන් නැත්තම්? ඒක දුක නෑ. නේ සාමුදුරක් ඇවිල්ලත් නෑ කෝ දැන් කෝප්පෙ තණ්හාවෙන් අල්ලගත්තා ඉතින් කෝ දුක මම ෆෝන් එක තණ්හාවෙන් අල්ලගත්තා මොකද්ද දුක දැන් දුකක් පෙන්වන්න පුළුවන් මේකට මොනවා හරි වුණොත් වෙලා නෑ නේද මේ හොඳට තියෙන අනාගතයේ දුකක් ගැනද බුදු කෙනෙක් පෙන්වන්නේ? නොපැමිණි දුකක් ගැනද බුදු කෙනෙක් හොයන්න කියන්නේ? නැහැ. අපි දුකයි කියන්නේ මේ හිතෙන් මවාගෙන අනාගතය මවාගෙන අනාගතේ මෙහෙම වෙයි. අනාගතේ මම මැරෙයි කියලා හඳනවා. මැරෙනවනේ. කෝ දුක පිරිසිඳ දැකලාද අහන්න වෙනවනේ දැන් ඔය මතනින් මම දහම අපිට හරියට ඇහෙන්නේ නැහැ ඒකම තමයි ප්‍රශ්න තියෙන්නේ බුදු දහම ඇහෙන්නත් ඕන ඒ ඇහෙන විදිහටම වීමක් කළා ඒක දකින්නත් ඕන ඥානතෝ පස්සතෝ කියලා කියනවා ඇහෙන්න ඕන දකින්න එයාට විතරයි කෙලෙස් දුරු කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ ශාසනේ බුද්ධ ශාසනේ වෙන්නේ දහම ඇහෙන්නත් ඕන දකින්නත්. නැත්නම් බුද්ධ ශාසනේ නෙවෙයි. අපිට කියනවා. දහම ඇහෙන්නත් ඕන දකින්නත් ඕන එයාට කියනවා ශ්‍රුතවත්. අනිත් අයට කියන්නේ අස්ෘතවත් ඇහිලා නැහැ දැකලා නැහැ අස්ෘතවත් තව කැලලක් තියෙනවා ගැ නැතිනම් ආගම් සුපත්‍ය අස්ෘතවත් ඇහිලා කියනවා සුපත්‍ය සුත්තවත් වෙනකොට ආපේ ශ්‍රාවකන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වෙන්නේ දහම ඇහෙන්නත් ඕන දකින්න ඒක නැත්නම් සුත්තවත් කියන්න බෑ නේ අස්ෘතවත් අයට දෙන නම සුතක් යන කියලා කියනවා කරන්න දෙයක් නැහැ සුතක් යන අයට අස්ෘතවත් අයට සුතවත් වෙන්න තියෙන විදිහ ධහම අහන්න ඕන හොයන්න ඕන බුදු කෙනෙක් වෙන්නන්නේ මොනවද කියලා ඇහෙන්න ඕන ඇහෙන්නේ කල්යාණ මිත්‍ර මේ බුදු කෙනෙක් වෙන්නන්නේ මේ වගේ දෙයක් කියලා එයාත් වෙනවා කට අහන කෙනා ඕක ගැන හොඳට ඒ කියන විදිහට අහලා විමසන්න. කට ඇහෙන දේ දැක්මක් කරගන්න තියෙනවා. දැන් ඉස්සරහ කිව්ව මං හිතන්නේ අර පාරිලෙයියට සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ නමක් අහනවා නේද? බුදුහාමුදුරුවෝ ළඟ වෙන ස්වාමීන් වහන්සේලා ගොඩක් ඇවිල්ලා රැස් වෙලා කතා කරද්දී ඒක ස්වාමීන් වහන්සේ නමක් ප්‍රශ්න කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ ආශ්‍රව ෂේ වෙන්නේ නැත්තේ ඇයි? මොකදත් ඇවිදි වෙලා බොහොම උත්සාහ කරනවානේ. ඔයගොල්ලන්ට තියෙනවනේ ප්‍රශ්න. ආශ්‍රව දුරු වෙන්නේ නැත්තේ ඇයි? කියලා. ඒකට දෙන උත්තරේ තමයි අසෘතවත් සත්‍යඥානේ ආශ්‍රව දුරු වෙන්නේ. කාටද මේ කියන්නේ? අනේ තීර්ථකේ කුටද? ළඟ පැවිදිලා. මොන උත්සාහ කරන හාමුදුරු කෙනෙක්ද? ඇයි කෙලෙස් ආශ්‍රව දුරු වෙන්නේ? අපි ආශ්‍රවවත් පිටක් යන කියනකට ආශ්‍රව දුරු වෙන්නේ. ආශ්‍රව දුරු වෙන්නේ කාගේද? සවස්තාවේට. එයාට දෙන උත්තරේ එයාගෙන ඉස්සරේ නේ. අපිටත් ගැළපෙනව නේද? අශ්‍රුතව. ඔක අනිත් වචනේ කියන්නේ. අශ්‍රුතව කියන්නේ ඇහිලා නැහැ. මේ මොකක්ද ඇහිලා නැත්තේ බුදු කෙනෙක් වෙන්නන? ඒක තමයි අපි තව තව බුදුහාමුදුරේ වෙන කන්‍යමා අහන්න සාවධානව අහන්න සම්සුනාත ධම්මං දේසේති නම් ධර්මයේ දේශනා කරන හොඳින් අහන්න කියලා කියනවානේ. ඒ තව තැනක කියන මේ බුදුහාමුදුරු මන් දේශනා කළත් මේ ගොඩක් අයට මේක ඇහෙන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරනවා ඒත් වැඩි පිළිසකට ඇහෙන්නේ නැහැ කියලා වඩා භයානකයිනේ. දැන් උන්වහන්සේ වෙනුවෙන් ඔක්කොම අතහැරලා පැවිදි වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලටත් දැහෙන්නේ නැත්නම් කොච්චර බණ අහනවද? කොච්චර උත්සාහ කරනවද? මේ ඒ පෙන්නන්නේ මේක තව අහන්න තව විමසන්න. ඒ ටිකක් මතක් කළේ තව හොඳට අහන්න තව විමසන්න කියලා දහම. මොකද ඔය වගේ ප්‍රශ්න කරන්නේ තව හිතන්න ගැන. මොකද දැන් සුතවත් වෙනකොට සම්මා දිට්ඨිය එනවා නේද? සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඥාන හතරක් තියෙනවා නේද? සම්මා දිට්ඨිය දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, නිරෝධේ ඥාන, නිරෝධ ගාමිනී පටිපදා මාර්ගේ මග්ගේ ඥාන. සම්මා දිට්ඨිය කියන්නේ ওই ඥාන හතර දෙන්නේ. හරි. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ආයම් උච්චති සම්මා දිට්ඨි. මේකට කියනවා සම්මා දිට්ඨිය කියලා. දැන් අපිට අහන්න වෙනවා මට දුක්ඛේ ඥානං තියෙනවද? නැත්නම් සම්මා දිට්ඨිය තියෙනවද? දුක්ඛේ ඥානං නැත්නම් සම්මා දිට්ඨිය තියෙන්න පුළුවන්? බැහැ නේ. නේ. සතු විවසන්න වෙනවා නේද? බණ අහන්න වෙන බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක්ද? දුක්ඛේ ඥානං ඇති වෙන්න මොනවද කියලා තියෙනවා. අර වචන ටික හරි. යාති ජරා ව්‍යාධි මරණ ඒවා දුකයි කියලා තියෙනවා. හැබැයි අපිට මේක තේරෙන්නේ නැහැ නේද? දුකයි කියලා අපි හිතාගෙන ඉන්නේ. කොහොම දුකයි? යම් වයසක යන එක දුකයි නේද? ළඩ වෙන එක දුකයි. හැබැයි අපි ඒක හොයලා. හරි. අපි හරි පංච උපාදානස්කන්ධ දුකයි කියන්නේ. බරබර ඒවා වෙනවද කියලා අද්දකිය දුක හොයන්නේ නේද? සංකිටේන පංච උපාදාන සංත දුක්ඛා රූප උපාදානය තමයි දුක කියලා ඒකත් ඒවත් දැනගන්න ඕන තමයි. මම කියන්නේ දීසියක දන්නේ නැත්නම් අමාරු ඒවා දැනගන්න. අර ටිකක් දැනගන්න ඕන. කොට දැන් අපි මේ තේන දේ ආයතන වලට ගියහින්ද හැන් තේන දේ දුකයිද? තේන දේ අල්ලගත්තොත් දුකයිද? එතෙන්ට යනවා දහමේ නම් අපිට ඒක තේරෙන්නේ නැති හින්දා අපි කියනවා තේන දේ අල්ලගත්තොත් විතරයි දුක. දැන් මෙතන කෝපයක් තියනවා කියනකොට පේන දේ අල්ලගෙනද නැද්ද? කෝප්පේ මගේ නෙවෙයි. ඕගොල්ලන්ගේ නෙමෙයිනේ කෝප්පේ. එහෙනම් අපිට පේනවා කෝප්පයක් තියනවා. දැන් කෝප්පේ අල්ලගෙනද නැද්ද? ඇයි අල්ලගෙන කියන්නේ? අපතන කෝප්පයක් තියෙනවා. මේක අපි තණ්හාවෙන් බැඳිලා. තණ්හාවෙන් බැඳිලා. ඇයි තණ්හාවෙන් බැඳිලා කියන්නේ දැන්? ඔව් කොහෙන්ද? කෝප්පේ ඔයගොල්ලන්ගේ නෙමෙයිනේ මගේ නෙමෙයි. දැන් කොහමද ඒකට තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ? දැන් තණ්හාවෙන් බැඳුනොත් මේ දුක නේද? අලුත් එකකට තණ්හාවෙන් බැඳුනොත් ආයේ නෑ. එතෙන් තේන්න හදන්න. ඒකට කෝප්පේ කියනකොට මෙතන කෝප්පයක් තියනවා කියනකොට තණ්හාවෙන් බැඳිලා. හරි, අපි වෙන පැත්තකින් එමුකෝ. දැන් අපි පටන් ගත්තේ මොකද? සක්කාය දිට්ඨියනේ නේද? මෙතන කෝප්පේ තියෙනවා කියලා දැනගන්නකොට සක්කාය දිට්ඨිය යෙදිලාද? නැත්නම් සක්කාය සුඛීය බව යෙදිලාද? සමා බව යෙදිලාද? යෙදිලානේ. ඇයි යෙදිලා කියන්නේ? එයා මම ඉන්නවද මේ කෝප්පේ මෙතන තියෙන? කෝප්පේ තියනවා කියලා දැනගත්තේ කවුද? මම නෙවෙයි, නම් වෙන කවුරුවත් දැනගත්තද? අපි කියනවා මමෙකුත් හදාගෙන කෝප්පෙකුත් හදාගෙන කියලා. කෝප්පයක් දැක්කා. ඈ? දැන් අල්ලගත්තු එක අමතක කරනකො දැන් අහන්නේ මම ගැන. සොකීය බව. මම ඉන්නවද නැද්ද ඔතන කෝප්පයක් තියෙනවා කියලා දැනගන්නවා. එහෙනම් සක්කාය දිට්ඨිය යෙදිලාද නැද්ද? යෙදිලා. අපි එතනින්වත් බලමු අඩු ගන්න. සෝවන් වෙන්න ඒකට. ඕකට ඇලීම ගැටීම නෙමෙයිනේ දැන් සෝවන් වෙන්න නැති කරන්න තියෙන්නේ. ඒකට සක්කාය සොකීය බව පිරිසිඳ දකින්න. ඔතනින් පටන් ගන්න. බුදු කෙනෙක් පෙන්වන්නේ මේ සක්කාය. හැබැයි ඒකේ දකින්න කලින් අර ඒකේ උපමාවක් තියෙනවා. අර ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවෙක් කියනකොට ලිච්ඡ විරජ්ජේවරු දුනු සිරිපෙකුරු. ඒගොල්ලෝ හරි දක්ෂයි දුනු සිරිපෙකුරු දෙන්නේ කොහොමද? එක්කෙනෙක් උඩට විදිනවා ඊතලයක්. අනිත් එක්කෙනා කරන්න ඕන ඒක දෙබළු වෙන්න උඩ ඒ ඊතලයට විදිනවා. එක කරනවා. ඒකෙච්චර දක්ෂ. ඒකට ආනන්ද හාමුදුරුවෝ කියනවා මේගොල්ලෝ කොච්චර දක්ෂද දුනු සිද්ධි. හරි. එලිච්චවි රජදරුවෝ. ඒකට බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද ඕකද දක්ෂකම? මේ අස්සලෝමයකින් ඈත තියෙන අස්සලෝමයක් දෙපළු වෙන්න විදිහ නේද කියලා. කොයිද? ඊතලේ තරම් කොහොම හරි පුරුදු වෙලා පුරුදු වෙලා හරි විඳ ගන්න පුළුවන්. අර පේන්නේ නැති අස්සලෝමක මේ නැමෙන අස්සලෝමකින් විඳින්න පුළුවන්ද? ඔයාලා අර ඉදිකට නූල දාන්නේ කොච්චර අමාරුද නේද? ඇහැපත් පේන්නේ තිස්කට විඳිනවා කියන එක ඒ කොයිකද අමාරුද? ආනන්ද හඳුරෝ කියනවා සාමීනි අරකණම් කරන්න පුළුවන් ඔය කියන එක නම් හරිම දුෂ්කරයි, හරිම සියු කරනවා කියා හිතා ගන්නවා. ඊළඟට අහනවා ඒකද දක්ෂකම? ඕකත් හතකට පළලා ඒ අස්සලෝමේ හතකට පළලා ඒකෙන් අර හතකට පළපු අස්සලෝමයක් ඈත තියලා ඒක දෙපළු වෙනවා ඉතින්. බොහොම සියුම් දුෂ්කරයි කරන්න තියා හිතන්නවත් මේවා මොකද්ද මේවා හිතලේ ඉතින් එක ඔච්චර ලේසිද? ඒක එක්ක බලන්න මේ ඇයි මේ අමාරු අමාරු ඒ වගේ එන්නේ? මොකක්ද කියනවා මෙන්න මේ සක්කාය දකින එක ඊටත් වඩා දුෂ්කරයි කියලා. සක්කාය දකින එක, සොකීය බව දකින එක ඊටත් වඩා දුෂ්කරයි. ඒක අඳුරගන්න එච්චර අමාරු දෙයක් තමයි මේ බුදු කෙනෙක් කියන්නේ. හරි, ඒකත් මතක තියාගන්න. අපි හිතන තරම් මේ මමව මාව දකින එක ලේසි සොකීය බව. ඒකයි මේ දහම ගොඩාක් නුවණින් විමසන්නේ. දැන් අපිට ඇහැට පේනකොට අපි මොකක්ද කියන්නේ? මට කෝප්පේ පේනවා නේ. හ්ම්. දැන් මට පේන්න නම් මම ඉන්න ඕනද නැද්ද? ඉන්න. කෝප්පේ තියෙන්න ඕනද නැද්ද? මමත් ඉන්නවා, කෝප්පෙත් තියෙනවා නේද? මට කෝප්පේ පේන්න. වෙන පැත්තකින් අහලා තියෙනවා ওই දෙකම වෙන්න බැරි කියලා. මම ඉන්නත් කෝපේ අනිත්‍යයි කියලා අහලා තියෙනවා නේද? අනිත්‍යයි කියන්නේ අර කැඩිලා විඳිලා යන එක නන් නෙවෙයි යා. මොකක්ද අනිත්‍යයි කියන්නේ? ඇති වෙන. දැන් කොහොමද නැති වෙනවා කියන්නේ? කෝප්පේ මගේ අත උඩ මොකද්ද තියෙන්නේ? කෝප්පේ. දැන් කෝප්පේ තියෙනවද? නැහැ, කෝප්පේ නැතිලා ගියා. එහෙනම් දැන්ත් ඒ නැතිලා යන එකනේ අනිත්. ඒකද? ඉතින් ලා කෝප්පේ හම්බ වෙනවා, දැන් කෝප්පේ නැහැ. ඒක ද අනිත්‍ය බව කියන්නේ. එහෙනම් මොකද කියන්න බල. අනිත්‍ය කියන්නේ මොකක්ද? අපි දන්න එක අනිත්‍යත් තමයි ඔය තියෙන විදිහ වෙනස් කරනවා, කැඩිලා බිඳිලා යනවා නේද? ඒක පෙන්වන්න ඇත්තටම බුදු කෙනෙක් ඕනද? කමෙන්ට් එක හිතන්න. කෝප්පේ කැඩිලා විඳිලා යනවා කියලා කියන බුදු කෙනෙක් කොහොමද? නෑ නේ, හැමෝම දන්නවා. මේ ශරීරය වෙනස් වෙලා යනවා කියලා පෙන්වන්න බුදු කෙනෙක් කොහොමද? වයසට යනවා කියලා පෙන්වන්න. ඒක අන්නෑ නැති දැනගෙන ඉන්නේ. මොකක්ද දැනෙන්නේ? ඊට වඩා ගැඹුරක් තියෙනවා නේ. බුදුහාමුදුරුවෝ පෙන්වනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මට කියගෙන අර සක්කාය නිරෝධය ධර්මය. මම ඉක්මවා යන සක්කාය දිට්ඨිය යෙදෙන්නේ නැති විදිහට තමයි. කෝපේ කැඩිලා බිඳිලා යනවා කියලා දැනගත්තොත් කවුද දැනගත්තේ? මමයි. ඒ අනිත්‍ය බව දැනගන්න මම ඉන්නවා නේ. මම දුර වෙනවා ඉන්නවා. ඒ මට ආපු දැනුමක් නේ. ඒ අනිත්යෙන් මම ඉක්මවනවා, මම තහවුරු වෙනවා. ඔයාට වඩා මම දන්නවා අර කෝප්පේ අනිත්ය. සක්කාය දිට්ඨිය දුරු වෙනවද? එහෙමම තියෙනවා. මම කියන එක තියෙනවා නේද? ඒ අනිත්ය දැක්කොත් බැලුවා අනිත්‍ය සංඥා වෙන්නේ සියලු කෙලෙස් කඩලා දාන්න තියෙනවා නේද? බැයි පාවි දන්නේ නැහැ කතා කරන්න. දන්න ඔක්කොම දන්නේ නැහැ කියලා මං කියන්නේ. කොහෙන් හරි උත්තර දෙන්න ඕන. ඈ? වෙන එකකට පන්නා. දැන් අහන එක පැත්තක තියලා සිතුවිල්ලකට යනවා. මොන සිතුවිල්ලද? ඕනම සිතුවිල්ලක් අනිත්‍යයි. ඇයි අනිත්‍යයි? නැති වෙලා යනවා. කෝප්පේ කැඩිලා යනවා කියපු එකයි සිතුවිල්ල නැතිලා යනවා කියපු එකයි දෙකම එකයි. සිතුවිල්ල නැති වෙන බව දැනගත්තේ කවුද? සක්කාය දිට්ඨිය එහෙමම සිතුවිලි ඉඳන් ඇති වී නැති වී යනවා. ඒක දැනගත්තු මම? ඒවා සැකසී ඉන්නවා. මම දුහු වෙන දර්ශනයක් වෙන්න ඕනනේ. සක්කායයි සක්කාය නිරෝධය බුදු කෙනෙක් දේශනා කළා. මම කියන්නේ කොහෙන් හරි උත්තරයක් දෙන්න වෙනවා නැත්නම් අසුතවත් තමයි. මම ජලනල් සෝවාන් වෙන්න බෑ. බුද්ධ ශාසනයට එන්නේ නැහැ. නේද? දැන් අනිත්‍ය අනිත්‍ය හරියට දැක්කොත් එතර වෙනවා. තව අදහසක් එන්න නේද? කොහොමයි කියලා තව දෙයක් දැනගන්න නේද? හරි? එතර වෙන. එතර වෙන දර්ශනයක් නේද කෙනෙක් වෙන්න. තව දෙයක් දැනගන්න දැනුමක් එකතු කරන එකක් නේද? හරි? දැන් කරු කොමහොකින් ගන්නාර වතුරේ බල්ලගේ එක අහලා තියෙනවා නේද? මම කියලා තියෙනවා. බල්ලෙක් වතුරට එබුණාම ඔය පුරනවනේ වතුරට ඇයි
පුරන්නේ?
යා හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. උට තමයි පුරන්නේ. ඒක බල්ලෙක් පේනවට නෙමෙයි පුරන්නේ. තව බල්ලෙක් ඉන්නවා. එයාව ඉලෝලා දාන්න ඕන නේද? එහෙම හිතාගෙන නේ පුරන්නේ. එතකොට ගොඩ ඉන්න බල්ලගේ මානසිකත්වය සක්‍රීය බල්ලෙක් ඉන්නවා ඉන්නවමයි නේද? නැත්තම් දුකන්න ඕනේ නැහැ, තරහ ගන්න ඕනේ නැහැ. දැන් මේ උපමාවේ අපි ඇත්ත දන්නවනේ. වතුරේ බල්ලෙක් ඉන්නවද? ඒක විලාම නැහැ නේ. වතුරේ බල්ලෙක් ක්ෂණයකටවත් පිහිටලද?
නැහැ.
එතකොට ඒ සිද්ධිය ඇත්ත මොකක්ද? වතුරේ බල්ලෙක් ක්ෂණයකටවත් පිහිටලා නැහැ. මේ බල්ලා මෝඩකමට හිතනවා
බල්ලෙක්
ඉන්නවා. එතකොට වතුරේ බල්ලා ඉන්නේ මෝඩකම තියෙනකම් විතරයි. නේද? මෝඩකම මුලාව තියෙනකම් බල්ලෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. මොඩකම යෙදෙනකම් ඉන්නවා නේ. දැන් මොඩකම යෙදුන්නේ නැත්තම් අපට බල්ලෙක්ගේ කතාවක්ම නැහැ නේද? පිහිටන්නෙම නැහැ නේද? අන්නේ මේ වගේ සිද්ධියක් තමයි අනිත්‍ය කියන්නේ. වතුරේ ඉන්න බල්ලා වෙනස් වෙලා යනවා කියවෝ. ඒකත් මෝඩකමට කියන කතාවක් නේ. ඒ ඇත්ත නෙමෙයි. මුලාවටම කියන කතාව. ඔය බල්ලා වයසට යනවා. ඔය බල්ලා ලෙඩ වෙනවා. ඔවා මුලාවට කියන කතාව. නේද? ඔය බල්ලා කෙස්ලොම් නියදත් දෙතිස්කුණු පෙන් හැදිලා තියෙනවා. එක මුලාවට කියන එකක් නෙමෙයි. වතුරේ බල්ලෙක් නැහැනේ. ඔය බල්ලා සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා කියුවා. ඒකත් මෝඩ කතාවක් නේ. ඒවා ඔක්කොම කියන්නේ අර බල්ලා කියන රූපේ පිළි අරන්ද නැද්ද? පිළි අරන්. ඒකට බල්ලා කියන රූපේ පිළිගත්තා කියන්නේ නිත්‍ය සංඥාවෙන් ගත්තා. ඇතයි අරක ඇතයි කියලා ගත්තට පස්සේ ඌ වෙනස් වෙනවා කියලා වැඩක් තියෙනවද? එතකොට කියන ඔක්කොම මෝඩකමටම කියන ඒවා නේද? බල්ලාගෙන මොනවද කිව්වද? හරි. ඒක අනිච්ච සංඥාවෙන් දිරු වෙන්න ඕන මෝඩකමනේ. නේද? මෝඩකම දිරු වෙන්න නම් බල්ලා සකස් වෙන විදිහ දකින්න. මෝඩකම නිසායි බල්ලෙක් පිළිකා. මේ ඇති කල්ලි නේවි. මෝඩකම තියෙනකොට බල්ලා. මේ යෙදුන් නැත්තම් මෝඩකම යෙදුන් නැත්තම් බල්ලෙක්ගේ කතාවක්. අපිට බල්ලෙක්ගේ කතාවක්ම නැහැ නේද? වතුරට එන්න. යෙදෙන්නේ. අන්න ඉතර වෙනවා කියන එක. දැන් බල්ලට සිද්ධ වුණ දෙයක් කියනවා නෙමෙයිනේ. හිටිය බල්ලෙන් නැති වුණා කියලා කියනවාද? අර කෝපේ තිබිලා නැති වුණා. හිම දෙයක් නෙමෙයි. හරි? පිහිටන්නේම නැහැ. ඒකයි ඉතර කතාවක්ම නැහැ. හරියට ඒ කියන්නේ බුදු කෙනෙක් වෙන්න නම් අනිත්‍ය සංඥාව ඉතර වෙන දල්ස. අනිත්‍ය දැක්කොත් ඒක ගැන කතාවක්. ඒක තමයි කියන්නේ නිරෝධ ධර්මය. නිරෝධ කියන්නේ ඇති වෙලා නැති වෙන එක නෙවෙයි. අපේ බල්ල ඇති වෙලා නැති වෙනවා කිව්වොත් හරි. හතනවා. ඉපදිලා නැහැ. ඒක නිරෝධද? නිරෝධේ ඥානෙ. ඒක ගැන කතාවක් එන්න බෑ නිරෝධේ ඥානය. ඉපදිලාම නැහැ. අපිට වතුරේ බල්ල ගැන කතාවක් නැහැ. ඒ කතා කළොත් මෝඩකමට කියන එකක් කියලා දන්නවා. දැනගෙන කියන්නේ. නේ. නිරෝධ ධර්මයක් කියලා දන්නවා. බල්ලගේ මෝඩකමටයි අපිරේ බල්ලා ගැන කතා කරන්නේ කියලා දන්නා මේ නුවණ. ඒ නිත්‍ය කියන්නේ මොහතකට හරි තියෙනවා කියලා ගත්තා නම් නිත්‍ය. ඒක ගැන කතා කරන්න පුළුවන් වුණා නම් නිත්‍ය නිත්‍ය තමයි. අනිත්‍ය කියන එක මේ ඉතර වෙන දර්ශනයේදී අනිත්‍ය කියන්නේ පිටින්ම නැහැ. ඉතර වෙනවා. කොට ඒ අනිත්‍ය වඩන හැටි අර දන්න දකින්න කෙනාටයි කෙලස් දුරු කරන්න පුළුවන් කියලා කියන තැනදී ආශ්‍රෝධය කරන්න පුළුවන් කියලා තැනදී කුමක් දන්න දකින්න කෙනාද? රූපය ගැන ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අර්ථදම්. මෙන්න මේ කරුණු තුන දන්න කෙනාටයි කෙලස් දුරු කරන්න පුළුවන් කියලා. ඉති රූපං කියන්නේ මෙසේ රූපය. රූපේ මොකක්ද නෙමෙයි මෙසේ රූපය. මේ වතුරේ ඉන්න බල්ලා මොකක්ද කියලා විස්තර කරනවා නෙවෙයි. මෙසේ වතුරේ බල්ලායි. මෝඩකම තියනකම් වතුරේ බල්ලා කියොත් මෙසේ ඒ රූපය. දැන් ඒ බල්ලා සතර මහා ධාතුන් හැදිලා තියෙනවා කිව්වොත් ඒ බල්ලා කෙස්ලම්නේ දත්වලින් හැදිලා තියෙනවා ඒ බල්ලා ගැන විස්තරයක්. එහෙම නෙමෙයි. මෝඩකම තියනකම් බල්ලා ඇතිකල්ලි මේ මෙසේ හට ගන්න හැටි. මෙසේ රූපයයි මෙසේ රූප සමුදයයි. මෙසේ ඒකේ අත්ංගමය කියන්නේ නිකන් එතර වීම නොයෙදෙන එක. මෙසේකේ නිරෝධයයි. නිරෝධය කියන්නේ මතක තියාගෙන තිබුණ දේ නැති වෙන එක නෙවෙයි. හට නොගැනීම. නූපදී නොයෙදී. හරි. ඔන්න ඔය කරුණු තුනට තමයි අනිච්ච සංඥාව කියන්නේ. එතකොට දැන් මේ කෝපේ අනිත්‍යයි කියනවනම් කරුණු තුනක් කියන්න ඕන. මෙසේ කෝපයයි. මෙසේ බල්ල. කෝපේ ගැන විස්තරයක් නෙවෙයි. කෝපේ දිදිලා යනවද කෝපේ නැති වෙනවද? ඒ කියන්නේ බල්ලා ගැන විස්තරයක් නෙවෙයි නේද? මෙහෙමයි කෝප්පේ. මේ තේ රූපයයි, ඉති රූපං. කියන දැක්මට එන්නවා. හරි? දැන් දැකීමකින් තොරව කෝප්පයක් කතා කරන්න පුළුවන්ද? ඒ අමාරුයි යන්නේ. මම දැක්කේ නැතත් කෝප්පේ තියෙනවා කියලා. දැන් දැකීමකින් තොරව වතුරේ බල්ලා ගැන කතා කරන්න පුළුවන්ද? ඒක නම් බෑ. දැන් දැක්කේ නැත්නම් කෝපයක් ගැන අදහසක් එයිද? නැහැ නේ. දැක්ක නිසානේ කෝපයක් ගැන කතා කරන්න පුළුවන් වුනේ. ඒකට දකින්නකොටම අපි තියෙන කෝපේ පේනවා කිව්වොත් තමයි ওই කෝපේ කලිනුත් තිබිලා තියෙන්නේ. නේ. අපි අහක බලනකොටත් ආයේ බැලුවොත් ඕක පේන්න තියෙනවා අනාගතේ. නේ. බල්ලාගේ නාමස් එකක් පිට අර බල්ලා මං දකින්න කලිනුත් මම ඔතන ඉඳලා තියෙනවා. එයාගේ නාමස් එකක් පිට නේ. මම මෙතනින් අහකට ගියත් ඌ ඔතන ඉන්නවා. ආයෙ ඇවිල්ලා බැලුවොත් ඌව දකින්න පුළුවන්. ඒ මට්ටමට එනවා නේද අර බුරනවා කියන්නේ. හරි. මම ඒ කමාවත් එක්ක ගන්න එතන මෝඩකම හොඳට පේනවනේ නේ. මෙතන පේන්නේ. දැන් බල්ලා ඇයි වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්වේ? ඇහැෙන් දැකලා ඒ දකින්නේ තියනවා කියලා හිතන්නේ. අපිත් දකින්නේ තියනවා කියලා හිතනවා නේද? තේන දේ තියනවාමයි. ඒ බල්ලාගේ නම් ඒක දෘෂ්ටියක් නේ. ඌට පේනවනේ. ඒ තේන දේ තියනවා කිව්වොත් මොඩයි. උන්ට බල්ලෙක් පේනවා නෑ කියන්න බෑනේ. තේන දේ තියනවා කිව්වොත් එහෙම මොඩයි. එහෙනම් නැත්තම් තියන හින්දායි පේන්නේ කිව්වොත් ඒත් මොඩයි තමයි. තේරුණා. දැන් මෙතන අපි තියන හින්දා පේනවා. නැත්තම් තේන නිසා තියෙනවා. ඔය දෙකම අර බල්ලගේ සිද්ධියේදී දෘෂ්ටි නේද? ඉන්න හින්දා පේනවා, පේන හින්දා ඉන්නවා. ඒ දෙකම වැරදි. ඒක අපිත් කරන්නේ ඒක නෑ හින්දා සින දසින එකට. තියෙන හින්දා තමයි තියෙන්නේ. නැත්තම් පේන නිසා තියෙනවමයි. ඒ බල්ලගේ අපේ වෙනසක් තියනවාද ඇහැ පාවිච්චි කිරීම? වෙනසක් නැහැ නේ. පොඩි විවේකයක් ගන්න අද ගොඩක් කියලා කතා කරලා මොකද හිතන්න ඕන කියලා. වෙලාවක් දැනන්නේ. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද?